මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රී බශීරේ සමාදන් වෙන නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධං ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දුප්පබ්බජ්ජං වේ දුරධිවාසාගේහා. ධම්මෝ ගම්භීරෝ දුරධිගමා භෝගා. ශික්ෂාවුත්තිනෝ ඉතරී තරීනීර. යුත්තං චින්තේතුං සතතං අනිච්චතංති.
සදහවත් පින්නතුනි, අනිත්‍ය සංඥාව සියලුම කෙලෙස් මුලිනුකුටා දැමීමට සමත් භාවනාක්‍රියට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. අනිත්‍ය සංඥා වැඩිවීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අවබෝධ කරගන්න මඟ සැලසෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් රහත් බව ලබාගත්තු එක්තරා රහතන් වහන්සේ කෙනෙකුගේ ප්‍රීති වාක්‍යයක් තමයි අද අපි මාතෘකා හැටියට මේ ඉදිරිපත් කරගත්තේ. බුද්ධ කාලයේ මගධ රටේ ප්‍රාදේශීය රජ කෙනෙකුගේ පුතෙක් ජෙන්ත නමින් කුඩා අවධියේදීම ඒ පුණ්‍ය ශක්තිය නිසා පැවිද්දට නැඹුරු වුණා. නමුත් හිතේ විචිකිච්ඡාවක් ඇති වුණා. පැවිද්ද බොහොම දුෂ්කරයි. ඉහිගේ වාසය කිරීමත් ඒ වගේම අසීරු දෙයක්. ධර්මය මේ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කිරීමත් ඒක බොහොම ගැඹුරු දෙයක්. ධර්මය ගැඹුරුයි. අනිත් අතට ගිහිගෙයි වාසය කරමින් ධනෙ ඉපදීමත් අපහසුයි. මොකද කළ යුත්තේ කියලා විදට දෙගිඩියාවෙන් කලක් පසු වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පැමිණලා ධර්ම ශ්‍රවණය කරලා යම් කිසි ශ්‍රද්ධාවක් ඇති කරගෙන පැවිදි වුණා. පැවිදි වුණ නමුත් යම් කිසි කාල සීමාවක් තුළ අර විද්‍ය දෙගිඩියා විතර්ක හිතේ බලපැතුණු බව පෙනෙනවා. කෙසේ නමුත් බොහොම වීරයද වැඩලා අනිත්‍ය සංඥාව භාවනාවක් හැටියට දියුණු කරලා ඒ කර්මස්ථානය තුළින් අරහත් භවය ලබා ගත්තා. රහත් වුණාට පස්සේ සමාගයේ හිතේ තිබුණු ඒ දෙගිඩියාවාදියත් මතක් කර දෙමින් ප්‍රීති වාක්‍යයක් ඒ සොම්නසකින් යුක්තව ප්‍රකාශ කළා. ඒ ගාථාව තමයි අපි මේ මාතෘකාව හැටියට දැන් ඉදිරිපත් කළේ. දුප්පබ්බජ්ජං වේ දුරදි වාසා ගේහා. පැවිද්ද බොහොම දුෂ්කරයි. ගිහිගෙයි වාසයත් ඒ වගේම අපහසුයි. ධම්මෝ ගම්භීරෝ ධර්මය ගැඹුරුයි. දුරදි ගමා භෝගා භෝග සම්පත් ලබා ගැනීමත් අපහසුයි. කිච්ඡා වුත්තිනෝ ඉතරී තරේනේව. පැවිදි වුණාට පස්සේ ඒ සූපසය යථාලාභ සන්තෝෂය කියලා කියන ආකාරයට දැන් පිණ්ඩපාතේ ගියාම ඇතැම් දිනක අඩුවෙන් ලැබෙනවා, ඇතැම් දිනක වැඩියෙන් ලැබෙනවා, ඇතැම් දිනක කටුක ලැබෙනවා, ඇතැම් දිනක ප්‍රණීතව ලැබෙනවා. ඔන්න ඒ ඉතරීතර කියලා කියන්නේ දෙකෙන් එකක්. ඔන්න විදේ තත්ත්වයක් පැවිද්ද තුල තියෙන්නේ. ඒක නිසා කිච්ඡා වෘත්තිනෝ ඉතරීතරේන අපේ මේ පැවිද්දේ ජීවිත වෘත්තියත් බොහොම දුෂ්කර සහිතයි. නමුත් ඒ ඔක්කොම විතර්ක ජය අරගෙන අන්තිමට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා යුත්තං චින්තේතුං සතතං අනිච්චතං. නිරන්තරයෙන් අනිත්‍යතාව සිහි කිරීම කළ යුත්තා. තමන් ඒ ආනිසංස දුටු නිසා. එතකොට මේකයි ඒ කථාන්තරයේ වශයෙන් කෙටියෙන් දැක්වෙන්නේ. මේක අපි මුල් කරගෙන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යතා ධර්මය පිළිබඳ ප්‍රකාශ කළ ධර්ම කාරණා ටිකක් මතු කරගන්න බලමු. ඇත්ත වශයෙන් මේ අනිත්‍යතා අනිත්‍ය සංඥාවේ ඇති ප්‍රබල ශක්තිය ප්‍රකාශ කරන එක්තරා පාඨයක් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතර ප්‍රකාශ කළ එක් අවස්ථාවක මහණෙනි අපි එක සිංහලෙන් කිව්වොත් මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරගෙන ලද්දේ සියලුම කාම රාගය කෙලවර කරයි, සියලුම රූප රාගය කෙලවර කරයි, සියලුම භව රාගය කෙලවර කරයි, සියලුම අවිද්‍යාව කෙලවර කරයි, සියලුම අස්මිමානය කෙලවර කරයි මුලිනුකුටා ගමයි කියලා ওই විදිහට අනිත්‍ය සංඥාවේ ශක්තිමත් බව ආනිසංස සහිත බව එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට සංඝයා වහන්සේලා අමතලා තවදුරටත් විස්තර කරනවා කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාව දේතරම් ආනිසංස ලබා දෙන්නේ කියලා. ඒ සාමාන්‍ය වශයෙන් ඔය අනිත්‍ය සංඥා භාවනාව දක්වන තැන්වල ඔය මේ පින්තුන් ඔය ගිරිමානන්ද සූත්‍ර ආදීදී දැකලත් ඇති. දස සංඥාවක් කියලා කියන මේ භාවනා මාතෘකා 10ක් ගිරිමානන්ද සූත්‍රයේ දක්වනකොට එතනත් මුලට දක්වලා තියෙන්නේ මේ අනිත්‍ය සංඥාවයි. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිත්‍යතාව වැඩිම සංඝයා වහන්සේලාට ඒක තුලින් මෙන්න මේ ආනිසංස ලබාගත හැකි බව ප්‍රකාශ කරවදාලා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ගොඩවල් පහ තමයි මේ පින්නතුන් අහලා තියෙනවා පංච උපාදානස්කන්ධ නමින් හැඳින්වෙන්නේ. උපාදාන කියලා කියන්නේ අල්ලගෙන තියෙනවා, අල්ලගෙන තිබෙන ගොඩවල් පහ. මේවා ඒ අනිත්‍යතාව නිරන්තරයෙන් මෙනෙහි කරන එකයි ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඒ මෙනෙහි කරන ආකාරයත් ඇතැම් තවත් තැන්වල මේ විදිහට පෙන්නුම් කරනවා. දැන් මෙතෙන්දිත් මේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගාමෝ. මේ රූපය මේ රූපේ හටගැන්ම මේ රූපෙහි ගෙවී යාම කියලා ඒ විදිහටම මේ වේදනාව මේ වේදනාවේ හටගැන්ම මේ වේදනාවේ ගෙවී යාම. ඒ වගේම සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැන නිරන්තරයෙන් යෝගාවචරයේක් ඒ පංච උපාදානස්කන්ධයේ හිතට එනන ආකාරයෙන් එබැයි අනිත්‍යතාව මෙනෙහි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරවදාලා මෙන්න මේ ගොඩවල් පහ තමයි අපි මේ බදාගෙන ඉන්න ගොඩවල් පහ තමයි මමිය මාගේ කියලා අපි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ගොඩවල් මේකට ගොඩවල් කියලා කියන්නේ මොකද්ද කියන එකත් ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. බුද්ධ වචනේම ඒ ප්‍රකාශ කරලා තිබෙනවා. 11 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා මේක එක ගොඩක්. අතීත අනාගත වර්තමාන එතන තුනක්ම තියෙනවා. අතීත අනාගත වර්තමාන අතීත රූපේ වෙන්න පුළුවන්, හිතට එන්නේ අනාගත රූපේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වර්තමාන රූපේ වෙන්න පුළුවන්. ඒ වගේම අජ්ජත් බහිද්ද ඇතුළත රූපයක් සමාපිලිබඳ රූපයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනුන් පිළිබඳ රූපයක් වෙන්න පුළුවන්. සමායට අනු සමා පිළිබඳ රූපයක් ඉන්නේ අනුන් පිළිබඳ රූපයක් එක සංසන්දනය කළා. එයිට වැඩියම අවලස්සන. එහෙම නැත්නම් අවලස්සන. ඒවාදී වශයෙන්. ඒවත් මේ අල්ලගත්තු දේවල්. එතකොට අතීත අනාගත වර්තමාන ඇතුළත පිටත ඊළඟට ඒකට අදාළ තවත් දක්වනවා රළු හෝ සියුම් හෝ. ඊළඟට තවත් දක්වනවා පහත් හෝ උසස් හෝ. අවසාන වශයෙන් දක්වනවා දුර හෝ ළඟ හෝ. එතකොට 11ක් සම්පූර්ණයි. අතීත අනාගත වර්තමාන ඇතුළත පිටත රළු සියුම් පහත් උසස් දුර ළඟ. මොන ඒ 11 ආකාරයකටයි කන්ද වචනය විග්‍රහ කරන්නේ. එතකොට ඒ වගේ රූප වේදනා හැම එකක් පිළිබඳව මේ ගොඩවල් තමයි මේ ගොඩවල් එකයි අපි ජීවත් වෙන්නේ. කර ගහගෙන යන්නේ. නිරන්තරයෙන් හිතට ගලාගෙන ඉන්නේ මේ අතීතක අතීත දේවල් අතීත රූපේ අනාගත රූපේ ඔය ආදී වශයෙන්. මොන එතකොට මේ ගොඩවල් පහම ධර්මයේ හඳුන්වන්නේ සංකත හැටියට. සකස් කරගත්තු දේවල් හැටියට. මේ සකස් කරගත්තු දේවල් වල ස්වභාවය මොකක්ද? මේවා අපට පේනවා නිත්‍ය හැටියට. ඒ සකස් කර ගැනීම තුලින්ම අපි ඒක එකේ ස්ථාවර දෙයක් හැටියට ඒකේ පිහිටා සිටීමට අපි උත්සාහ කරනවා. ඒක නිසා මේවට කියනවා සංඛත කියලා. මේවා සංඛත සංඛාර නමිනුත් හැඳින්වෙනවා. නමුත් සංඛතයි. මේ පංච පාදානස්කන්ධය සංඛතයි. සංඛත කියලා කියන්නේ සකස් කරගත්තු දේවල්. ඉතින් මේ සංඛතයේ ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. මහණෙනි මේ සංඛතයේ ලක්ෂණ තුනක් තිබෙනවා. මොනවද ලක්ෂණ තුන? මේ සංකත හැම දෙයකම උපතක් දකින්න ලැබෙනවා. උපාදෝ පඤ්ඤායති. ඊළඟට ඒ වගේම වයෝ පඤ්ඤායති. ඒ වගේ වියාමයක් දකින්න ලැබෙනවා. උපතක් දකින්න ලැබෙනවා, ගෙවියාමයක් දකින්න ලැබෙනවා. තුන් වෙනුවයි කියන්නේ තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. පිටි කියලා කියන, ස්ථಿತಿ කියලා කියන, ස්ථාවර කියලා හිතාගත්තු දේ පිළිබඳව පවා අඤ්ඤතත්තං කියලා කියන්නේ අඤ්ඤතා භාවයක්. අඤ්ඤතා භාවයකට වෙනස් වීමකට වාජනය වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වුම් කරන්නේ ඇත්ත වශයෙන් තත්වයේ ඇතිවීම නැතිවීම. නමුත් අපි සංකතය තුළ අපි හදාගෙන සිටිනවා. තිති කියලා තත්වයක්. වර්තමානයක් හදාගෙන පිනනවා. මේ වර්තමානයේ අන්න නිරන්තරයෙන් වෙනස් වෙන බවයි එතන පෙන්වුම් කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන් විදර්ශනාදී අතීත සංස්කාර අනාගත සංස්කාර වලට වඩා වර්තමාන සංස්කාරයි උග්‍ර විදර්ශනාවේදී අරමුණු කරගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එක් අවස්ථාවක. මහණෙනි අතීත රූපත් අනාගත රූපත් අනිත්‍යයි. වර්තමාන රූප ගැන කියනුම කවරේද? මතක් කරලා දෙනවා මේ ලොකුවට හිතන්න වර්තමානයත් ඒ වගේම අනිත්‍යයි කියලා. ඒකත් වෙනස් වෙනවා. අඤ්ඤතා භාවය. නමුත් ඒ අඤ්ඤතා භාවී ඒ භාව ස්වභාවයමයි ලෝකයා භව හැටියට අල්ලගෙන උපාදාන හැටියට එතන ප්‍රයත්නක් හදාගන්න බලන්නේ. එතකොට ඒ චිත්ත tattya තුල තමයි නොයිකුත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ පංච පාදානස්කන්ධය නිසා දුක් පැමිණෙනවා කියලා කියන්නේ. මොකද ඔය අපි හදාගත්තු පදනම දිරල දෙදරුම් කනකොට ඒවා බිඳ වැටෙනකොට අපි නොදැන්නවත් වෙන බිඳෙන වැටෙන බව අමතක කරලා ආයේ උඩ ඉන්නකොට කලාවේගෙන වැටෙන එකත් එක්ක ඔන්න ඔකයි. එතකොට යථා tattya. එතකොට මෙන්න මේ ඔය සංඝතේ ඒ කියාපු ලක්ෂණ ඇතම් කෙනෙක් ඔය උපාද කිති බංග කියලා ඒව සමාන හැටියට දක්වනවා. නමුත් මෙතන වැදගත් කාරණේ බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ අපි කිති කියලා හිතාගත්තු එක පවා නිරන්තරයෙන් වෙනස් වෙන බවයි. ඉතින් ඒක නිසාම ඔය භද්දේක රත් ආදී සූත්‍රවල දක්වනවා දැන් සාමාන්‍යයෙන් ලෝකයා තුල තිබෙනවා අතීත දේ පිළිබඳ අපේක්ෂාවක්. ගිය දේ ශාශා ඒක තියුණා නම් හොඳ නේද කියලා. අනාගත දේ එන එකම බලාගෙන ඉන්නවා. ඒකට ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අතීත දේ යදතීතම් පහිනා. අතීත දේ ගියා, ගිය දේ ගියා. අපත්තං ච අනාගතං. අනාගත දේ තාම ආවේ නැහැ. ඒක නිසා අතීත දේ ගැන අපේක්ෂාව නිෂ්ඵල දෙයක්. අනාගත දේවල් තාම ආවේ නැති නිසා ඒවා ගැන සතුටු වීමත් නිෂ්ඵලයි. ඊළඟට පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්තත්ත විපස්සති. වර්තමාන දේ ඒ තැන දකින්න ඕන. ඒ තැන විදර්ශනා වශයෙන් දකින්න ඕන. ඒ තැන විදර්ශනා වශයෙන් දකින්න කියලා කියන්නේ අන්න අර සංඛතේ සකස් කෙරෙන සංස්කාර. සංඛතයක් කියලා දෙයක් හදාගන්න උපකාරණ වෙන දේවල් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ වචන නිතර අහලා තිබුණත් මේවායේ අර්ථ සමහර විට පැහැදිලි නෑ. මේ සංස්කාර කියලා කියන්නේ මේ සකස් කිරීම. මේ සකස් කිරීම තුළින් තමයි සකස් වුණු දෙයක් හැදෙන්නේ. නමුත් මේ සකස් කිරීම වලට මුල් වෙන්නේ මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ මේ පින්නතුන් අහලා තියෙනවනේ පටිච්චසමුප්පාද දේශනාවල. ඉතින් මූලිකම සකස් කිරීම තමයි බුදුරජාන් වහන්සේ දක්වන්නේ මේ අපි කයේ කියලා අල්ලගෙන ඉන්න එක සකස් වෙන්නේ. ආස්වාද ප්‍රස්වාදය තුළින් ඒකේ අනිත්‍යතාවත් තේරුම් ගන්න බැරුව තමයි අතීතයේ ඔය Hindu යෝගීන් එහෙම මේක ප්‍රාණයත් ආත්මය හැටියට ගත්තේ. කොයිතරම් මෝඩ වැඩක්ද ඒ? මේ ප්‍රාණය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක තුලත් රැලි රැලි වශයෙන් විදර්ශකයට වැටෙනවා. එක ආස්වාසයක් තුල ගොඩක් තියෙනවා කියලා. නමුත් අන්න සාමාන්‍ය ලෝකයා අර ඒ සංස්කාර ඒව දෙඩිව ගන්නවා. ඉතින් කය සකස් වෙලා තියෙන ඔය ආස්වාස ප්‍රස්වාසයේ මූලික සකස් වීම. තවත් ඉතින් ආහාර පාන ආදියත් වැටෙනවා තමයි. ඒ වගේම වචනය අපි මේ කතා කරන වචනේ ඒකත් ලොකුවට ගන්නවා සාමාන්‍යයෙන් ඒක ගන්න වෙනවා සාමාන්‍ය ජීවිතය තුළ. නමුත් ඒක යථා තත්ත්වයේ පෙන්눔 කරනවා. ඒවා සකස් වෙන්නේ විතක්ක ਵਿਚාර. විතර්ක ਵਿਚාර කියලා හිත තුළ කෙරෙන ඒ සිතිවිලි ධාරාව ඒකත් වෙනස් ඒකත් නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. ඒ සංස්කාර වලින් තමයි වචනය සකස් වෙන්නේ. ඊළාට මේ අපි විචිත්‍ර හැටියට හිතන මේ සිත මේ අපි ලොකුවට ගන්න හිත ඒක සකස් වෙන්නේ සංඥාවත් වේදනාවත් නිසා. සංඥා වේදනා ඒක නිසා චිත්ත සංඛාර කියන. ඉතින් ওই විදිහට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරෝ කියලා ඒ සංස්කාර. ඉතින් ඊළඟට මේ සංස්කාර මේ සකස් කිරීම වලින් කරන්නේ මොකද්ද? ඒ කෙරෙනටි ක්‍රමයි පටිච්චසමුප්පාද ඊළඟට තියෙන්නේ විඥාණයත් නාම රූපයත්. මේ විඥාණය කියන එක මායාවක් හැටියට බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ විඥාණය නිරන්තරයෙන්ම නාම රූපයත් එක්ක විඥාණය අරමුණ අල්ලනවා. ඒ අරමුණ අල්ලන අරමුණ නාම රූපය හැටියට දක්වනවා බුදුරජාන් වහන්සේ. මේ නාම රූපය කියලා කියන්නේ මේ අපේ කොච්චර හිතුවත් මේ රූපය ඒ ආකාරයෙන්ම අපට තේරුම් ගන්න බෑ. ඒකට නාමයක් උපකාර වෙනවා. හිතට අරමුණු කරගන්න බෑ තනිකර රූපයක්. නාම රූප දෙක එකටයි යන්නේ. එතකොට ඒක නිසා හිතට එන අරමුණ නාම රූප නමින් දක්වනවා. නැත්නම් අප බුදුඥාන වහන්සේට මේකට කියන්න තිබුණා චිත්ත රූප කියලා. දැන් සාමාන්‍ය ලෝකයා හිතන්නේ සිතයි රූපය කියලා දෙකක් තියෙනවා කියලා. ඔය භෞතික විද්‍යා එහෙම ඒ කට්ටිය එහෙමත් සමහර විට හිතනවා රූපය කියලා වෙනම තියෙනවා කියලා. එහෙමනම් කියන්න තිබුණා බුදුරජාණන් වහන්සේට චිත්ත රූප කියලා, එහෙම නැත්නම් මනෝ රූප කියලා. ඒ වෙනුවට නාම රූප කිව්වේ මොකද? අන්න අර නාමයෙන් ලැබෙන නම් කිරීම තුලින් තමයි රූපය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. රූපයෙන් ඉදිරිපත් කරන ගැටීම තුලින් තමයි ගැටීම කියන සංකල්පය නාමයට එන්නේ. ඉතින් ওই දෙක අතීතයේ ඉඳලාම මේ බෞද්ධ චින්තාවලිය පිළිගත්තු බව පෙන්눔 කරන උපමාව තමයි මේ පින්නතුන් අහලත් ඇති. අර ඇවිදින්න පුළුවන් අන්ධයත් ඇවිදින්න බැරි ඇස්පේන කොරත් යන ගමනක් වගේ කොරා අන්ධයාගේ පිට උඩ නැගලා යන පාර පෙන්නනවා. ඒ වගේම රූපය අන්ධයි. නාමය පෙනෙන නමුත් ඇවිදින්න බෑ. අන්න ඒ දෙක නාම රූප දෙක හැටියට මේ කවුරුත් දන්නවා විදර්ශකයෙන් හිතට එන අරමුණ නාම රූප හැටියට හඳුන්වනවා. ඉතින් ඔන්න ඔය ඒ නාම රූප සංස්කාර මෙනෙහි කිරීම තමයි විදර්ශකයට අයිති. ඒක තුලින් අර අනිත්‍යතාව පුළුල්ව හිතාගත්තු අනිත්‍යතාව එතන වහවහා දකින්න ශක්තිය ඒ නාම රූප ධර්ම තුළම තිබෙනවා. අනාම රූප ධර්ම හැඳින් නාම රූප කියලා අපි මේ කියාපු එක විග්‍රහ කරලා දක්වන්නේ නාම ධර්ම හැටියට දක්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ. අතේ ඇඟිලි පහ කියලා හිතා ගන්නත් පුළුවන්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. බොහෝ දෙනෙක් මේ කාලේ පමණක් නෙවෙයි මේ ඈත ඉඳලම ඈත අතීතයේ ඉඳලම ඇතැම් උගතුන් මේ නාම ධර්ම සංග්‍රහය වෙනස් කරලා දක්වන්න බලනවා. පස්ස මුලට දාන්නේ කියලා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. බුද්ධ වචනේ තිබෙන්නේ වේදනාව පළමු වෙනට ඊළඟට සංඥා චේතනාව ස්පර්ශය මනසිකාර ඒ විදිහට. නමුත් සර්කානුකූලව බලනකොට වේදනාවට කලින් පස්ස තියෙන බව ඇත්ත. නමුත් පස්ස ඉස්සරහට ගන්න නරකයි. අපිට කියන්න තියෙන්නේ ඒකයි. පස්සෙම තමයි තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මොකද හේතුව? දැන් ටිකකට හිතලා බලන්න අපේ අත රත් වෙච්ච දේක ගැටෙනවා. ගැටුණාට පස්සේ එතන ස්පර්ශය ගැන නෙවෙයි හිතන්නේ ඉස්සෙල්ලම වේදනාව තුලින් ක්‍රියාකාරී වෙන්නේ වේදනාව තුලින්. ඒකට වේදනාව තුලිනුයි ඒ රූප ධර්ම අඳුන ගන්න මූලිකම. ඒක ඉතින් අපි අර කිව්වට ලොකු වෙලාවක් යන එකක් නෙවෙයි. ඒ සුළු වෙලාව තුල රත් දෙක එකක අත ගැටෙනවත් එක්කම ඒ ක්ෂණයෙන්ම අත ඇදලා ගන්නවා. ඒක තුල තියෙනවා අර කියාපු නාම ධර්ම සමූහයම. වේදනාව තුලින් සංඥා වෙනවා රත් පිච්චෙනවා කියලා. සංඥාව තුලින් මේක ඇදලා ගන්න ඕන කියලා චේතනා වෙනවා. ඊළාට ඒ ඇදලා ගන්න ඒ පිච්චිච්ච තැනයි එතෙන්ටයි මානසිකාරයේ දෙන්නේ. එතකොට වේදනා සංඥා චේතනා භස්ස මානසිකාර කියන නාම ධර්ම තුලින් තමයි රූපය හඳුනගන්නේ. ඊළාට රූපයට අයිති දේවල් තමයි රූපය කියලා කියන්නේ මේ පින්නතුන් අහලා තිබෙනවා මහා භූත ධර්ම කියලා කියන පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ මහා භූත ධර්මයන්. ඒවට මහා භූතය කියලා කියන්නේ තනි තනිව අඳුන ගන්න බෑ. මහා පුදුම ඒවා මිශ්‍රවයි පවතින්නේ. නමුත් ඒවයි ගති ලක්ෂණ අනුව. ඒවයි ගති ලක්ෂණ අනුවයි අපි අඳුන ගන්නෙ. අන්නේ ගති ලක්ෂණ තමයි ওই නාම ධර්ම කියලා කියන්නේ. එතකොට රූපය හඳුනගන්නේ රූපය අන්දේ කිව්වේ ඒකයි. රූපය අඳුනගන්නේ අර නාම ධර්ම තුලින්. නාම ධර්ම වලට ගැටීම පිළිබඳ අදහස ලබා දෙන්නේ ස්පර්ශ කියන අදහස ලබා දෙන්නේ රූප ධර්මයි. උනෝය කාරණිය මේ ධර්මයේ ඊටාමත්ම ගැඹුරින් දක්වලා තියෙන බුදුරජාන් වහන්සේ පස්ස කියන වචනය කොටස් දෙකක් හැටියට අධිවචන සම්පස්ස පටිච්ච සම්පස්ස කියලා. අධිවචන කියලා කියන්නේ නාමය. එතකොට මේ ස්පර්ශය තුල තියෙන නම් කිරීමකුත් ගැටීමකුත් මේ දෙකම නැතුව මේ දෙකම එකකට එකක් උපකාරයි. අර උපමාව තිලුන් මේ පින්නකට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැම කාරණයක්ම ධර්මය තුලින් පින්නුම් කරන්නේ මොකද මේ විඥාන මායාවේ යථා ස්වභාවය තේරුම්පත්තු දවසක තමයි අර සංස්කාර පිළිබඳ කලකිරීමෙන්. සංස්කාර පිළිබඳ කලකිරීම නොවන තාක් සංස්කාර වලට ඇල්ම ඇදීන තාක් සංඛතය හදීගෙන යනවා. ඒක ඊළඟට දක්වන බුදුරජාන් වහන්සේ මේ සංඛතය කොහෙන්ද කොතනද මේ නිෂ්පාදනය කරන්නේ? මේ සංඛතය නිෂ්පාදනය කරන්නේ සලායතනය කියලා කියන ආයතන හයක. මේ කාලේ ආයතන කියන අර්ථයක් ගැත්තට කමක් නැහැ. මෙතෙන් දිවොන්නම් සමන්ට උපකාර වෙනවනම් ආයතන හයක් තුලයි පංච උපාදානස්කන්ධය සංස්කාර සකස් කරන්නේ නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්නේ මොනවද? හය ඇස කන නාසය දිව කය මන. චක්කු සම්පස්ස ආයතන කියලා කියනවා. මනෝ සම්පස්ස අන්තිමට සෝත සම්පස්ස ආයතන. මේවා ආයතන කියලා කියන්නේ මොකද්ද? මේකට දෙකක් අයිති. ආයතනයක් වෙන්නේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඇසත් රූපයක් කනත් ශබ්දයක් ওই විදිහට ගිහිල්ලා අන්තිමට මනසත් හිතට එන සිතිවිලි. මනසත් ධර්ම මනෝ ධම්ම. දැන් මේ හරිය අපි දිගින් නොකියුවට මේ පින්නොත් සලක ගන්න පුළුවන්. මේ හය එක එක හැමතැනටම නොකියුවත් ඇසට රූපය කනට ශබ්දය ආකාරයෙන් ගිහිල්ලා අනේ ගැඹුරුම කාරණය. මේ හය වෙනුවට තියෙන්නේ මනසයි. මනසට එන අරමුණු හඳුන්වන්නේ ධම්ම නම්. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය කියලා අපිට නිතර මතක් කරන්න සිද්ධ වෙනවා ධම්මපද ගාථාවේ බුදුරජාණන් වහන්සේ කියන හැටියට. මේ ධම්ම අපි ලෝකයේ හිතන්නේ දේවල් වෙන වෙනම තියෙනවා කියලා. නමුත් ඇත්ත తත්වය මොකක්ද? මේ දේවල් වලට කලින් මනස තියෙනවා. ඊළඟට ඒ දෙක අතරින් මනසම ශ්‍රේෂ්ඨයි. අන්තිමට කියනවා මනෝමය. ඒ දේවල් කියන එක මනසින්මයි සකස් වෙලා තියෙන්නේ. ඒක තමයි ලෝකයාට පිළිගන්න අමාරු. ලෝකයාට පිළිගන්න අමාරු. මේ අප ඉදිරියේ තියෙන දේවල් හිතෙන් සකස් වෙලයි කියන එක පිළිගන්න අමාරු තත්ත්වයක් තිබෙනවා. මහා ගැඹුරු කාරණයක් ඒක. ඉතින් මෙන්න මේක මේ කාරණය වඩාත් පැහැදිලි කරන්න මෙතන තියෙන අනිත්‍යතාවත් බුදුරජාණන් වහන්සේ එක්තරා මහා ප්‍රබල සූත්‍රයකින් අනිත්‍යතා නමිති සූත්‍රයකින් සිත්වලට සංඝයා වහන්සේලාගේ සිත්වලට කාවද්දන මේ අනිත්‍ය සංඥා මහා පුදුම අන්දමින් ඉදිරිපත් කරනවා. මහණෙනි මේ මාත්‍රිකාවත් ඒ සූත්‍රයේ දෙයන් කියන එක දෙක කියන එක දෙක පිළිබඳ මහණෙනි දෙකක් නිසායි විඥාණය ඇති වෙන්නේ. අපි මේ හිතන්නේ විඥාණය තනිව පවතිනවා කියලා. නමුත් දෙකක් නිසායි විඥාණය ඇති වෙන්නේ. මොකක්ද දෙක? ඇසත් රූපයත්. එතකොට චක්කු විඥාණය ඇති වෙන්නේ ඇසත් රූපයත් නිසා. සෝත විඥාණය කනත් ශබ්දයක් නිසා. ඒ ආකාරයෙන් සලකා ගන්න. අන්තිමට මනෝ විඥාණය. මනෝ විඥාණය මනසත් ධර්මයනුත් නිසා. මේන් පිට නිකං විඥාණය කියලා දෙයක් නැහැ. එතකොට මේ ධර්මානුකූලව විඥාන හයයි තියෙන්නේ. අපි අර කිව්වනේ විඥානයත් නාම රූපයත් අතර කෙරෙන ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤ පච්චයත අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් ඉතා ශීඝ්‍රව කෙරෙනවා විඥානයත් නාම රූපයත් අතර. එතකොට මේ විඥානය කියලා කිව්වේ ඔන්න ඔය හයයි. අසකන නාසය ජීවකය මන ඒවා ඒකෙක් විඥානයේ අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ කොහොමද? දෙකක් නිසා විඥානය ඇති වෙනවා. අසත් රූපයක් නිසා. ඊළාට කියනවා සංඝයා වහන්සේලාට මහණෙනි අස අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අඤ්ඤාකාරයට පත් වෙන සුළුයි. ඊළඟට රූපයනුත් එහෙමයි. රූපයත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අඤ්ඤාකාරයකට පත් වෙන සුළුයි. මේ හැම එකක්ම එතන යොදනවා චල කියන වචනයක්. චල දැන් මේ කාලෙත් ඔය චලන ගැන කියන්නේ. මේ ඇසත් රූපයත් මේ හැම එකක්ම චලණය වෙනවා. නිරන්තරයෙන් චලණය වෙනවා. නිරන්තරයෙන් ගෙවි යනවා. චලාචය වයාජ විපරිණාමිනෝ විපරිණාම වෙනස් ස්වභාවයකට පත් වෙනවා. අඤ්ඤතා භාවිනෝ අඤ්ඤාකාරයකට පත් වෙනවා. හිතට කාවත් දැන් නැයි මේ කියන්නේ. එතකොට අසත් අනිත්‍ය වෙනවා අනිත්‍යයි නිතර නිරන්තරයෙන් සැලෙනවා වෙනස් වෙනවා. රූපත් එහෙමයි. ඊනාට කියනවා අස පිළිබඳ අසත් රූපයත් එකතු වීමෙන් හැදෙන විඥානය. ඒ වගේම අනිත්‍යයි වෙනස් වෙනවා. ඊළාට බුදුරජාණන් වහන්සේ අහන සංඝයා වහන්සේගේ ප්‍රශ්නය. කොහොමද මහණෙනි අනිත්‍ය වූ දෙකක් එකතු වෙලා හැදෙන විඥානය නිත්‍ය වෙන්නේ. එහෙම ආනවා. එතකොට ඒ චක්කු විඥානයත් අනිත්‍යයි. ඔන්න එතනින් නවත්තන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අසත් රූපයත් විඥානයත් එකතු වුණු තැන ස්පර්ශයයි. අසත් රූපයත් නිසා ඇති වෙන චක්කු විඥානය මේ තුනම එකට එකතු කරලා ගත්ත තැන ස්පර්ශය කියන අවස්ථාවක් එනවා. ඒ චක්කු සංපස්සයත් අනිත්‍යයි. ඒකත් වෙනස් වෙනවා. ඒකත් වෙනස් ස්වභාවයකටපත් වෙනවා. එතෙන්දිත් අහනවා බුදුරජාණන් වහන්සේ. එතෙන්දිත් ප්‍රකාශ කරනවා යමක් යම් හේතුප්‍රත්‍යක් නිසා ස්පර්ශය වෙතන ඒ හේතුප්‍රත්‍යත් අනිත්‍යයි වෙනස් වෙනවා. ඊළාට අහනවා වෙනස් වෙන හේතුප්‍රත්‍ය උඩ තියෙන දෙයක් කොහොමද නිත්‍ය වෙන්නේ? ඉතින් ඔන්න ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ සලායතනේ ඒක එක් අංශයක්ම අනිත්‍ය බව සිත්වලට කාවද්දන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ අනිත්‍ය කතාව විදර්ශකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ අර නිරන්තරයෙන් එන අනිත්‍ය සංඥාවත් ඒ වගේම අර නාම ධර්ම තුලින් මනසික කාර්ය යොදනවා. මෙනෙහි කිරීම වඩ වඩා සියුම් යොදන අවස්ථාවේදී අන්න අර පදනම අපි අර තිති කියලා ගත්තු தত্ত্বය ඒක එන්නෙන්න පටු වෙනවා. ඒ වශයෙන්ම වර්තමානය කියලා කියන්නේ ඒක මනින්න පුළුවන් දෙයක් නොවේ. අතීතයත් අනාගතයත් අතර පෙරපිලා තියෙන தত্ত্বයක්. කෙනෙකුගෙන් අහුවොත් දැන් කියලා කියන්නේ මොකද්ද කියලා උත්තර දෙන්න පුළුවන්ද? දැන් කියලා කියන්නේ මොකද්ද? ඒක අවස්ථානුකූලවයි උත්තර දෙන්න වෙන්නේ. දැන් කියලා කියන එක සමහර විට දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්. සමහර විට ඒ අවස්ථානුකූල පටු එකක් වෙන්න පුළුවන්. ඒකට විදර්ශකයාට මේ දැන් කියන එක එන්නෙන්න පටු වෙනවා. මානසිකාර්ය සිුම් වෙනකොට, මානසිකාර්ය ප්‍රබල වෙනකොට. ඒකට මේ විදර්ශනා මානසිකාර්ය තුලින් යෝනිසෝ මානසිකාර්ය කියලා කියන ඒතනම දකීම. ඒක තුලින් අන්න අර නිත්‍ය සංඥාවන ගෙවි යනවා. නිත්‍ය සංඥාව ගෙවි යනකොට සංඛතයක් එතන ගොඩනගෙන්නේ නැහැ. මේ වචන කීපය තුළ මේ විදර්ශනාවට අදාළ කාරණා රාශියක් මේ පින්නතුන්ට දැනගන්න පුළුවන්. ඔන්න ඊළාට ඒකට දක්වන බුදුරජාන් වහන්සේ දැන් මේ අනිත්‍යතාව ගැන කියාපු වචන ටික යොදන සාමාන්‍ය වචනේ යථාභූත ඥානිය බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරන මේ කියාපු ආයතන 6 තුලින් නිවන මතුවෙන හැටි, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය වැඩෙනවා වෙනුවට ගෙවි යන හැටි. ඔන්න ඉස්සෙල්ලා දක්වන කොහොමද පංච පාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ? යම් කෙනෙක් යථාභූත වශයෙන් ඇසක් දන්නේ නැහැ, යථාභූත වශයෙන් රූපයක් දන්නේ නැහැ. යථාභූත කියලා කියනකොට තේරුම් ගන්න ඕන ඒක අනිත්‍ය බව දන්නේ නැහැ. අනිත්‍ය බව නොදැන, අනිත්‍ය බව නොසලකා ඇසත් රූපයත් අනිත්‍ය බව නොසලකා ඒ නිසා ඇති වෙන විඥානයත් අනිත්‍ය බව නොසලකා ඒ නිසා ඇති වෙන ස්පර්ශයත් අනිත්‍ය බව නොසලකා ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා ආදියත් අනිත්‍ය බව නොසලකා යථාභූත වශයෙන් දන්නේ නැත්නම් ඒ තැනත්තා ඒ පිළිබඳව ඇලීම ඇති කරගෙන තණ්හාව ඇති කරගෙන ඒක ඒ තණ්හාව ඇති කර ගැනීම තුළින් පංච පාදනස්කන්ධයක් ගොඩ නැගෙනවා. ඒක කිඳා බහිනවා. ඒ අවස්ථාව තුළ තියෙන රූප ටික යම්කිසි අවස්ථාවක් ගැන හිතලා බලමු. කෙනෙක් ප්‍රිය කරන අවස්ථාව ඒකට අදාළ රූප කොටස එකහු වෙලා ගිහිල්ලා එයාගේ රූප උපාදානස්කන්ධය හැදෙනවා. ඒකට අදාළ වේදනා ටික එකතු වෙලා ගිහිල්ලා මේ බඳු විඳනාවක් මං විඳා කියලා අහවල් දවසේ අහවල් අවස්ථාවේ ඔන්න වේදනා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මං එහෙම වේදනා එහෙම රූපයක් ඇති කෙනෙක්, එහෙම රූපයක් ඇති වෙහිට කෙනෙක්, එහෙම වේදනාවක් ඇති කෙනෙක් කියලා ආදි වශයෙන් අනිත් ඒවා පිළිබඳවත් එහෙමයි. ඔන්න ඔය විදිහට එතකොට පංච උපාදානස්කන්ධය බේරිලා හැදෙනවා. අන්න අර සලායතනෙන් ගලාගෙන යන සලායතනය නිත්‍ය වශයෙන් සලායතන එක් එක් කොටස් නිත්‍ය වශයෙන් ගැනීම යථාභූත ඥානය ටිකක් ඒකෙම අනිත් පැත්ත ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන නිවන් කරා යන එක. ඒකට අර සංඛතේ හැදෙන්නේ අරමයි. පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ අරමයි. පංච උපාදානස්කන්ධයක් ගෙවි යන ආකාරයක් දක්වන කොහොමද වෙන්නේ? විදර්ශකෙක් ඒ තැන්ීම දකින්නවා නම් ඇසත් අනිත්‍යයි වෙනස් වෙනවා අර කියාපු ආකාරයට වෙනස් භාවයකට අන්‍යතා භාවයට පත් වෙනවා කියලා නිරන්තරයෙන් ඒක අවබෝධයෙන් යුක්තව ගත කරනවා නම් ඒ මොහොත තුළ ඒ අත්දැකීම එතන ගෙවිලා යනවා මිසක් ඒවා ගිහිල්ලා අර ගොඩ ගැහෙන්නේ නැහැ. උපාදානස්කන්ධ වශයෙන් සංඛත වශයෙන් ගොඩ නැගෙන්නේ. එහෙම ඒක ප්‍රබලවම ගිය අවස්ථාවේ තමයි සලායතන නිරෝධ කියලා කියන ඒ උතුම් නිර්වාණ තත්ත්වය පවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. සලායතන නිරෝධය කියලා කියන්නේ භව නිරෝධ තත්ත්වයයි. මේකයි නිවන කියලා කියන්නේ. එතකොට මේ සලායතනය තුලින්ම එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලම මම පෙන්වුම් කරනවායි ලෝකයක්, ලෝකයේ හටගැන්මක්, ලෝකේ නිරෝධයක්, ලෝක නිරෝධයට හේතු වෙන ප්‍රතිපදාවක්. එතකොට මේ සලායතන ආශ්‍රයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අර අනිත්‍යතාවයේ කෙලවර තමයි අනිමිත්ත කියන එක. දැන් ඔය නිවනට උපකාර වෙන නීමට දොරටු තුනක් වගේ දක්වනවා අනිමිත්ත, අපනිත, ශුන්‍යත කියලා. අනිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය සංඥාවේ කෙලවර. අනිත්‍ය සංඥාව ප්‍රබලවම වැඩි වූ අවස්ථාවේ නිමිත්තක් හිතට එන්නේ නැහැ. නිමිත්තක් හිතට ගන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒකද අනිමිත්තයි. එතකොට ඒකම නිවනටම නමක්. ඊළඟට ඒ නිසාම යදන් දැන් යමක් අනිත්‍ය නම් මේක දුක් ස්වභාවයයි. ඒකෝර දුක් ස්වභාවය ඇති තැන ආසාවක් නැහැ. ප්‍රණීති කියලා කියන්නේ ආසාව, ප්‍රාර්ථනා. අන්න අපහනිත කියලා කියන්නේ දුක්ඛ අනිත්‍ය. දැන් අනිත්‍ය සංඥාව වැඩිමෙන් අනිත්‍ය ත්‍රිලක්ෂණයම වැඩෙනවා කියලා අපි කිව්වේ මොකද? ඒක ධර්මයේ දැක් වෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං සදනත්තා. කොතිකුත් ඔය ධර්මයේ සඳහන් වෙන පාඩයක්. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං සදනත්තා. යමක් අනිත්‍යද ඒ දුක් සහිතයි. ඒ දුක් සහිත නම් ඒක ආත්ම වෙන්න බෑ. මම මේ මාගේ කියලා වශයෙන් පවත්වා ගන්න බෑ. ඒකට ඒ ත්‍රිලක්ෂණයම තමයි අන්තිමට ඉහෙලටම වැඩුවාම අනිත්‍යතාව දිහට වැඩුවාම අනිමිත්ත තත්වයට යනවා. හිත. ඊළඟට ඒක නිවන් දොරටුව වගේ. අර ප්‍රණීතිය කියලා කියන ආශාව නැති වෙනවා. අර දුක් ස්වභාවය නිසා ඒක අපනිහිත කියලා කියනවා. ඊළාට ආත්ම සත්‍යයක් නැත්නම් ඒක ශුන්‍යතා, ඒක ශුන්‍යයි. ආත්ම තත්වයක් ඇති තැනයි දෙයක් කියලා ගන්නෙ. ආත්මයක් නැති තැන ශුන්‍යයි. ඔන්න ඒ ශුන්‍යතා කථාන්තරයේට ඇත්ත වශයෙන් කිට්ටු වෙනා දැන් අතීතයේ මේ ධර්මය ගැන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථාවලදී ඒ කාලවල හිටි, ඒ කාලවල හිටි ශාස්ත්‍රුන් වහන්සේලාගේ විවිධ ධර්ම දෘෂ්ටි ඒවා මතු කරලා ඒවා එක සංසන්දනය කරලා පෙන්නුවා මේ ධර්මයේ ඔප්නඟලා පෙන්නුවා මේකේ විශේෂත්වය. අදත් ඒ විදිහට අපිට කතා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මොකද හේතුව මේ යුගයේ බොහෝ දෙනා කතා කරන, බොහෝ දෙනාගේ හිත ඇදී යන දෙයක් තමයි ඔය භෞතික විද්‍යාව. ඒ භෞතික විද්‍යාවේ සමහර මූලික උපන්‍යාසවල ඇති අඩුපාඩුකම් දැන් ඒ ඥාස්තික විද්‍යාඥයින්ටම තේරිලා තියෙනවා. ඒ අයට වෙච්ච වැරද්ද. මොකද අර අපි මුලින් කිව්වේ ධම්මපද ගාථාවේ මනෝ කුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන වෙනුවට ඒ ගැටිය හිතුවා. මනසින් අන්නේ වූ හිතට අහුවෙන්නේ නැති යම් කිසි දෙයක් වෙනම තියෙනවා කියලා. ඒක ඒ අයගේ මිත්‍යාවක් පමණක් නෙවෙයි අතීතයේ ඉඳලා එන අදහසක්. ලෝකයේ යම් සත් පදාර්ථයක් සත්‍ය වශයෙන් නිත්‍ය වශයෙන් පවතින පදාර්ථයක් ඇතේ කියලා කියන මතය අතීතයේ ඉඳලා පැවතුණා. ඒක ඊළඟට පරමාණුවක් කියලා දෙයක් තියෙනවායි කියලා. ඒක යම් කිසි සත්‍ය තත්වයක් තිබෙනවා හිතෙන් තොරව. නමුත් අන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ දැන් ඔයාලට ඒ අයට තේරුම් ගන්න ආකාරය කොයිතරම්ද කියතොත් ඒ නාස්තික විද්‍යාඥයින්ම කියනවා ඔවුන්ගේ මේ මෑත යුගයේ ගන්න ඒ ප්‍රධාන පිළේ අයම කියනවා දැන් යමක් නොමනින තාක් ඒ දෙයකට ආරෝපණය කරන්න බැරිය ගුණ ලක්ෂණ ආදිය මේ විදිය දෙයක් කියලා. ඒ වගේම වෙන එකක් තබා යම් කිසි දෙයක් ඇතේ කියලා කියන්නත් බැරිය යමක් නොමනින තාක්. එයින් පෙන්නු කරන කාරණය තමයි මේ පින්නතුන්න මේ කලින් අපේ දේශනාවලින් උත්හලා ඇති. දැන් මේ නිවන කියලා කියන්නේ අස්මිමාන සමුග්ඝාත කියලා කියනවා. මේ අස්මි කියලා මම වෙමි කියලා ගත්ත දෘෂ්ටි කෝණිය අනුව තමයි මේ පංචේන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. වෙමි කියලා ගත්තාම අර ඒකට අනුව මනිනවා. ඒ මනින බව ප්‍රකාශ වෙන්නේ වටිනා සූත්‍රයක් බුද්ධ වචනේම තිබෙනවා. ඒ බුද්ධ වචනේ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් ආනන්ද හාමුදුරුවෝ අවස්ථාවක සංඝයා වහන්සේ ප්‍රකාශ කරනවා. ලෝකය කියන වචනයට නිර්වචනයක් ඇසූ අවස්ථාවේදී ලෝකය කියලා කියන්නේ මොකක්ද? යමකින් ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කරගන්නවද? යමකින් ලෝකය පිළිබඳ මැනීමක් කරනවද? එය මේ ආර්ය ශික්ෂණය තුළ ලෝකය නමින් හඳුන්වනවා. යමකින් ලෝකය පිළිබඳ හඳුන ගන්නවද? යමකින් ලෝකයක් මැනීමක් කරනවද? ලෝකය පිළිබඳ මැනීමක් කරනවා. ඒයි මේ ශාසනයේ මේ ආර්ය මිනිහට අනුව ලෝකය කියලා. කුමකින්ද මනින්නේ? ඔන්න මනින දේවල් කියනවා. ඇතෙන් කණෙන් නැහෙන් දිවෙන් කයෙන් මනසින් අන්තිමට මනසින් මෙන්න මේ ආයතන හයෙන් මේ මැනීම් වලින් තොරව ලෝකයක් නැහැ කියන එකයි ධර්මයේ දැක්වෙන්නේ. ඒකට ඒ කතාව තමයි මේ කට්ටියට පිළිගන්න වෙලා තිබෙන්නේ. මැනීමකින් තොරව මැනීමක් නැති තැන යමකට අස්තිත්වයක් ආරෝපණය කරන්නත් බෑ, තියෙනවා කියලා කියන්නත් බෑ. ඒ වගේම මේ තියෙන දෙයක ලක්ෂණයක් ගැන කියන්නත් බෑ. කොයිතරම්ද කියතොත් ඒ අය දැන් කොයිතරම් මේ ඔය දැන් මේ පින්නතුන් ඔය විද්‍යාව කරන පින්නතුන් අහලා ඇති ඔය ක්වොන්ටම් භෞතිකය කියලා තියෙනවා. ඒ භෞතික විද්‍යාවේ ඉහළම මේ උසස්ම හැටියට සැලකෙන මෑත යුගයේ නවතම අංශය. ඒකේ ක්වොන්ටම් න්‍යාය පිළිබඳව ඉදිරිපත් කරන දාර්ශනිකයින්ට දැන් පිළිගන්න සිද්ධ වෙලා තිබෙනවා. නිරීක්ෂණයක් නැති තැන යමක් ඇතේ කියලා කියන්න බෑ. නිරීක්ෂණය කරන තාක් යමක් ඇතේ කියලා කියන්න බෑ. ඒ කියන්නේ නිරීක්ෂණයෙන් තොරව යමක් වෙනම තියෙනවා කියලා කියන්න බෑ. හිතෙන් තොරව ලෝකයක් වෙනම ලෝකයක් තියෙනවා කියලා කියන්න බෑ. ඒ தත්ත්වයේ කොයිතරම්ද කියතොත් ඒ අය ඇතැම් කෙනෙක් මේ ප්‍රධාන පෙළේ ඥාස්තික විද්‍යාඥයෝ කියනවා ඔවුන්ගේ ඒ නිරීක්ෂණ පරස්පර විරෝධී தත්ත්වයට යනකොට නිරීක්ෂණයක් පාසා ඔවුන් බලාපොරොත්තු වෙන මේ වෙනම දෙයක් ඇතේ කියන ගත්තෝ ඒ ප්‍රස්තුතිය ඒක නිෂ්ප්‍රභා වෙනකොට ඒ අයිට කර කියා ගන්න දෙයක් නැතුව අන්තිමට කියනවා ඔය ඒ නිරීක්ෂණයේ ප්‍රතිඵල දැකලා මේ ක්වොන්ටම් පින්ම මේ පින්ෙන් බේරෙන්න බැරි බව කලින් දැනගත්තා නම් මම මේකට අත ගහන්නෙත් නැතේ කියලා ඔය විද්‍යාඥයන් කියනවා. මේකට කර කියා ගන්න දෙයක් නැති තත්යකට ඒ අය පත් වෙලා තියෙන වික්ෂිප්තව පටන් ගත්තේ වැරදි කොනේ. සිතෙන් තොර දේවල් තියෙනවා කියලා හිතාගෙන එහෙම දෙයක් තියෙනවා කියලා තාමත් ඒ අදහස ඇතිවයි බලාගෙන යන්නේ. නමුත් අන්තිමට තේරෙනවා ඒක නිසා ඒ අයට කියන්න සිද්ධ වෙනවා යමක් තියෙනවා. දැන් විශේෂයෙන් සංහනන කරන්නේ ඒක ඉලෙක්ට්‍රෝන තියෙනවද කියලා අපි බැලීම පමණකින් ඒ ඉලෙක්ට්‍රෝනය කැළඹෙනවා නම් අපි කොහොමද ඒකේ தත්ත්වය දැනගන්නේ? එතකොට ඒකට හිත යොමු කිරීම ප්‍රමාණයකින්වත් ඒක වෙනස් වෙනවා නම් අපි කොහොමද ඒකේ தත්ත්වය කියන්නේ කියලා අන්න ඒ විදිහ தත්ත්වයකට ඒ විදිහේ උපදෝ කොටික ප්‍රශ්නයකට ඒ ආයත මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව ඔන්න ඊළඟට අපි මේ බුද්ධ ධර්මයේ ඒකට ගැලපෙන හරි අපි කියමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා මේ සූත්‍ර දේශනාව අපි මීට කලින් අවස්ථාවල ප්‍රකාශ කළ තිබෙන නිසා මේ අපේ දේශනාව අහපු පින්වතුන්ට මේ කමතු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි අන්‍ය තීර්ථකින් ඇවිල්ලා නුඹලාගෙන් මේ වගේ ප්‍රශ්න අහුවොත් නුඹලා මොකද්ද මේවට දෙන පිළිතුරු? එයින් පෙන්වු කරන බුදුරජාණන් වහන්සේ යන සංඝයා වහන්සේලාගේ සිත් සකස් කළා තිබුණා ওই විදිය ප්‍රශ්න ආවහම පිළිතුරු දෙන්න. සංඝයා වහන්සේලා කියනවා මොනවද ප්‍රශ්න? බුදුරජාණන් වහන්සේ කියනවා නුඹලාගෙන් අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න. අන්‍ය තීර්ථකින් ඇවිල්ලා මොකක්ද හැම දෙයකම මුල, හැම දෙයකම හටගැන්ම මොකක්ද, හැම දෙයකම පැන නගින තැන මොකක්ද, හැම දෙයක්ම යොමු වෙලා තියෙන්නේ කොහාටද? ඔන්න ඔය විදිහේ ප්‍රශ්න පෙළක් කියනවා අපි අවස්ථානුකූලව කෙටි කරලා කියනවා මේකට අදාළ අන්දමින්. ඊළඟට මේ සංඝයා වහන්සේලා කියනවා අපට ඒවට උත්තර දෙන්න අපිට ශක්තියක් නැහැ භාග්‍යතුන් වහන්සේම කියලා දෙන්න කියලා. ඔන්න එතකොට ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එහෙම ඇහුවොත් මහණෙනි මෙන්න මෙහෙම කියන්න. ඡන්ද මූලකා ආවුසෝ සබ්බේ ධම්මා. ඇවැත්නි හැම දෙයකටම මුල ඡන්දයයි. ඒ ඡන්දය කියලා කිව්වේ කැමැත්ත හරි ඕනෑකම. යම් කිසි දෙයකට අපේ හිත යොමු වෙන්නේ ඉස්සෙල්ලාම ඒකට තියෙන කැමැත්ත නිසානේ. ඡන්දය සංහාවේ ලාපාටේ කියලා ගනිමු. එතකොට ඕනෑකමක් තුලයි අර විද්‍යාඥයින් පවා ඒ පරිශනවල යෙදින්නේ ඡන්දය නිසානේ. ඒ අය බලාපොරොත්තු වෙනවා මේ පරමාණුවක් එහෙම නැත්නම් පරමාණුව විශ්ලේෂණය කළා ඒකේ தත්ත්වය දැනගන්න ලොකු ඕනකමක් තියෙනවා. අය ඡන්දය. එතකොට හැම දෙයකටම මුල ඡන්දයයි. ඊළඟට කියනවා මානසිකාර සම්භව. ඡන්ද මූලකාවුසෝ සබ්බේ ධම්මා මානසිකාර සම්භව. සබ්බේ ධම්මා හැම දෙයක්ම හම්බ වෙන්නේ මානසිකාරයටයි. සිංහල කළා හිංගල කළා කිව්වොත් සම්භව කියලා කියන්නේ හැම දෙයක්ම හටගැන්ම. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම අපට හම්බ වෙන්නේ අපේ මානසිකාරියම වෙනකොට මෙනෙහි කිරීම එකට යනකොට. අන්න ඒ කාරණේ තමයි අර නිරීක්ෂණය ගැන කිව්වේ. අපි මේ නිරීක්ෂණය කිරීමෙන්ම අපි මේ නිරීක්ෂණයට භාජනය කරන දේ වෙනස් වෙනවනම් අපි කොහොමද ඒකේ සත්‍යය දැනගන්නේ? අන්න ඒ අය අහන ප්‍රශ්නේ. ඊයින් පේන්නු කරනවා හිතෙන් තොර දෙයක් නෑ. මේක මනෝමය. මනෝ පුබ්බංගම මනෝ සෙට්ඨා මනෝමය කියන පද තුන හරියට තේරුම් ගත්තනම් ඒ විද්‍යාඥයින් ඔය සත්‍යයට වැටෙන්නේ නෑ. වැරදි පැත්තෙන් පටන් ගත්තේ දේවල් කියනවා කියලා. ඉතින් ඒකම තමයි අර ඊළඟට මානසිකාර සම්භව ආසබ්බේ ධම්මා. ඔන්න ඊළඟට තවත් පැත්තක් කියනවා. පස්ස සමුදය ආසබ්බේ ධම්මා. හැම දෙයක්ම පැන නගින්නේ ස්පර්ශය තුලින්. මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ? දැන් අපි කියවනේ සලායතනයක් ගැන. මේ ආයතන මේකට මේ එක එක ආයතන හඳුන්වන්නේ චක්කු සම්පස්ස ආයතනය, සෝත සම්පස්ස ආයතනය, ඝාන සම්පස්ස ආයතන වගේ. පස්ස සම්පස්ස කියන වචන දෙකම යෙදෙනවා. එතකොට මෙන්න මේ ආයතන තුලින් තමයි මේ ස්පර්ශය තුලිනුයි මේ දෙයක් පැන්නගින්නේ. ඒ මනස දැන් මනසින් ස්පර්ශ කිරීමෙන් තමයි එතකොට මේ දේවල් හැදෙන්නේ. මනෝ පුබ්බංගම ධම්මා කියන එතන කාරණය මනෝ සම්පස්සයක් ඇති තල්හි තමයි ඒකට අරමුණ හැටියට ගන්න දේ මතුවෙන්නේ. පස්ස සම්පස්සේ. එතකොට බුදුරජාන් වහන්සේ කොයිතරම්ද කියතොත් මේ ස්පර්ශය කියන වචනය යොදලා තියෙන ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ සියලුම දෘෂ්ටි නිෂ්ප්‍රභා කරන්න යොදලා තියෙන්නේ. ඒ හැම දෘෂ්ටියක්ම දැන් මේ කාලේ ඔය විද්‍යාවෙන් කරන හපංකම් වලටත් වඩා අතීතයේ ඍෂිවරු ඒ සිත දියුණු කරලා අතීත ජාති පේන තරම් අභිඥා පංච අභිඥා පහම දියුණු කරලා ඒ ලබාගත්තු ප්‍රත්‍යක්ෂයේ තුල පිහිටලා ඇති කරගත්තු දෘෂ්ටි පවා බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ඒකත් ස්පර්ශය මුල් කරගෙන ඇති එක. ඒකත් ස්පර්ශය ඇති කරගෙන. එයින්ම නිෂ්ප්‍රභා කරනවා. එතකොට ස්පර්ශය මුල් කරගෙන ඇතිනවා කියලා කියන්නේ මොකක්ද? ඒක මනසට සම්බන්ධයි. ඒක නිවැරදි එකක් නෙවෙයි, සත්‍යතාව නොවි කියන එකයි. අන්න ඒ කාරණේ තමයි. ඉතින් ඒක තවදුරටත් මේ අපි මේ කියාපු කාරණා පැහැදිලි කරගන්න අපි පස්සේ දෙනවා උපමා දෙකක් මේ පින්නතුට නිතර දක්වපු. දැන් මේකට කලින් කියමු අන්න අර න්‍යෂ්ටික විද්‍යාඥයන් ප්‍රකාශ කරන තවත් එකක් තමයි. අපි දැන් අර අපි කලින් සඳහන් කළ කාරණේ අපි ඒ යමක් පිළිබඳව සිත යොමු කිරීම මාත්‍රයකින්ම යමක් ඒ අපි නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන දේ කෙරෙහි සිත යොමු කිරීම මාත්‍රයෙන් මේ කැළඹෙනවා නම් අපි කොහොමද ඒක දැනගන්නේ? ඔය ප්‍රශ්නේ නගන එකට හොඳ පිළිතුර එනවා. මීට කලින් අපි ওই නාම රූප ධර්ම ගැන ප්‍රකාශ කරන අවස්ථාවල උපමා වශයෙන් දැක්ුවා කාරණා දෙකක්. එකක් තමයි ඒ දණ්ඩ උඩින් යන බල්ලෙක් ඒ තමන්ගේම ඡායාවට රැවටිලා වෙන බල්ලෙක් කියලා හිතලා එක්ක තරහ නම් ගොරවනවා, එහෙම නැත්නම් කැමති නම් වල් ගෙවනනවා, එහෙම නැත්නම් මොක කවුද මේ ඉන්නේ කියලා බල බලා ඉන්නවා. නමුත් ඒකේ ප්‍රශ්නේ විසඳෙන්නේ මේ විදිහටයි. අපි අක කෙටියෙන් සඳහන් කළා. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියලා. නමුත් බල නිසායි පෙනෙන්නේ. එතකොට මේ බල්ලට වෙච්ච දෙයම තමයි මේ බොහෝ දිනාට වෙන්නේ. අර ඒ දණ්ඩ උඩ බල්ලා අර නැවත නැවත බලන්නේ ඒ දණ්ඩේ මැදක් බිහිල්ලා වතුරේ වැටෙන ඡායාව දිහා බලන්නේ. ඌ හිතනවා පෙනෙන නිසා බලනවා කියලා. නමුත් බලන නිසායි පෙනෙන්නේ. අන්න බලනවා කියලා කියන්නේ නිරීක්ෂණය. ඔන්න දැන් මේ වචන ටික සම්බන්ධ කරගන්න. එතකොට ඒක තුලින් හිතා ගන්න පුළුවන් මේ නාම රූපය තමයි මේ ඒ බැලීම තුල තියෙන නාම ධර්ම වලට අහු වෙලා ඉවරයි. විද්‍යාඥයා පව සම්පූර්ණයෙන් ඒ සත්තාවක් වෙනම දකින්න බෑ. මනෝ පුබ්බංගම ආධම්මා මනෝ සෙට්ඨා මනෝමය. එතකොට මේකට තවත් උපමාවක් මේ මෑතකදී අපි දැක්ුවා මේ නාම රූප ධර්ම ප්‍රකාශ කරන අවස්ථාවේදී. ඒ දක්වපු උපමාව බොහෝ දිනාට නොයෙකුත් හේතුන් නිසා ජනප්‍රිය වෙච්ච බව පේනවා. මොකද්ද? පැරණි ග්‍රීක කතාවක් ආශ්‍රයෙන් අපි පෙන්නුවා. කෙටියෙන් සඳහන් කරගත්තොත් අතීතයේ දේව කතාවක් තිබෙනවා. නාසිසස් කියලා ගුමත් ග්‍රීක තරුණයෙක් කවදාවත් තමන්ගේ මූණ දැකලා නැහැ. කැලේ යවිදින අතරේ පොකුණක වතුර පොකුණට පහත් වෙනකොට මූණ හොදන්න තමන්ගේ රූපේ දැකලා හිතුවා දෙවඟනක් කියලා. වතුරේ ඉන්න දෙවඟනක් කියලා. දෙවඟනක් කියලා හිතාගෙන වැළඳ ගන්න උත්සාහ කර මුළු දවසෙමත් කළා. දවස් ගණනක්ම කරලා වැළඳ ගන්න උත්සාහ කරලා අන්තිමට ජීවිත පූජා කළා. එතකොට ඒ නාසිසස් වතුර වැළඳ ගන්න වතුරට අත දාන වාරයක් පාසා වතුර කැළඹෙනවා රැලි ගහනවා. අන්න දැන් හිතා ගන්න අර අපේ මානසිකාර්යය තුලින් අපි ඒක මොකද්ද කියලා දැනගන්න බලන එක තුලින්ම කැළඹෙනවා කියලා කිව්වොත් ওই වගේ කැළඹිලා මොකද්ද එතකොට මේ බලන්නේ? නාම රූපයයි. මේ දෙය වෙනම දෙයක් කියලා ගත්තට මොකද? මෙතන මේ අපේ මනසට විඥාණයට නිරන්තරයෙන්ම අරමුණු වෙන්නේ නාම රූපයයි. එතකොට මේක නමට රූපයක් නියම රූපය නෙවෙයි, යථා තත්ත්වය නෙවෙයි. අපි කියවන්නේ අර නාමය නිසා රූපයක්. රූපය හඳුනගන්නේ නාමය තුලින්. නාමයට ගැටුම පිළිබඳ සංකල්පය දෙන්නේ රූපය තුලින්. ඔය ඒ දෙකයි. ඒ අර යමකට ಗುಣ ලක්ෂණ ආදියක් ආරෝපණය කරන්න බැරිය කිව්වේ මොකද? ඒකත් හොඳට බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක මහා නිදාන සූත්‍රයේ නමින් පටිච්චසමුප්පාදී ඉතාමත්ම ගැඹුරු අංශයක්, අර ස්පර්ශ කියන වචනේ පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් පෙන්නුම් කරන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පියවරින් පියවරට දේශනා කර වදාලා ඒකත් යම් යම් අවස්ථාවල් වල අපි දක්වලා තිබෙනවා. කෙටියෙන් ගත්තොත් උන්වහන්සේ අර නාමයත් රූපයත් අතර ඒ දෙක තුලින් අර ස්පර්ශය කියන හැටි දක්වලා තියෙන්නේ. නාමය කියන කොටසට අයිති ධර්මයන් පිළිබඳව හඳුන්වන යම් ආකාර යම් නිමිති යම් ලක්ෂණ තිබෙනවනම් ඒ නාම ධර්ම වල හඳුන්වන ඒ යම් ලක්ෂණ තිබෙනවනම් ඒවයින් තොරව රූපය පිළිබඳව හඳින්වීමක් පිළිබඳ අදහසක් දක්වන්න බැරිය. ඒ කියන්නේ නාමයට අදාළ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒවයින් තොරව රූපේ රූප ධර්ම පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න බැරිය. ඊළඟට මේ රූප ධර්මයට අදාළ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවයින් තුල ඇතිවන ගැටීම නැතිව නාම ධර්මයන්හි ඒ අර ස්පර්ශයක් පිළිබඳ හැපීමක් පිළිබඳව කතා කරන්න බැරිය. රූපණයක් පිළිබඳව කතා කරන්න බැරිය. කියලා ඔන්න ඔය කාරණා දෙක දක්වලා තිබෙනවා. අන්න එතනත් අර කියාපු අර ලක්ෂණ ආදියක් ආරෝපණය කරන්න පුළුවන් වෙන්නේ ඒකට හිත යෙදුමට පස්සේ. මේ මිසක් ඒ වාටම අදාළ ඒ වාටම ආවේනික ලක්ෂණ කියලා දෙයක් නැහැ. ඒවා හිතෙන් ආරෝපණය කරන බවයි එතන පිළිගන්න වෙන්නේ අවසානයෙන් එන්නේ. ඉතින් ඒ කාරණියත් බුදුරජාන් වහන්සේ සූත්‍ර නිපාත කියන ග්‍රන්ථයේ මහා ව්‍යූහ සූත්‍රය කියන නමින් වටිනා සූත්‍රයක් තිබෙනවා. ඔය බොහෝ දෙනා අතර ඒ කාලේ ඉන්දියාවේ නොයෙකුත් තීර්ථකයන් අතර වාද ભેද පැවතුණා. උග්‍ර වාද ભેද මේ කාලයට වඩා. ඒ වාද ભેද සංසිඳවන විදිහේ මහා පුදුම දේශනාව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකෙදි එක් වටිනා ගාථාවක් එතන දක්වනවා. පස්සං නරෝ දක්ඛිතී නාම රූපං දිස්වානවා ඤස්සති තානිමේව කාමං බහුං පස්සතු අප්පකංවා නහිතේන සුද්ධින් කුසලාව දන්ති. අන්නේ ගාථාව අපි මෙතන විශේෂයෙන් උද්ෘත කරලා දැක්වේ අර කියාපු අර ඤස්තික විද්‍යාඥයන්ගේ ප්‍රශ්නයටත් මේක අදාළ නිසා. පස්සං නරෝ දක්ඛිතී නාම රූපං යම් කිසි පුරුෂයෙක් මිනිසෙක් මම දකින්නවයි කියලා කිව්වොත් ඒ දකින්නේ මොකද්ද? නාම රූපයමයි. නාම රූපයෙන් බැහැර දෙයක් නැහැ. සස්සං නරෝ දක්ඛිතී නාම රූපං දිස්වානවා ඤස්සති තානිමේව දැකලා ඉවර වෙලා දැනගන්නෙත් ඒ නාම රූපයමයි. එයින් පිට දෙයක් නොවේ. ඊළඟට කියනවා කාමං බහුං පස්සතු අප්පතං වා ටිකක් දැක්කත් හුඟක් දැක්කත් ඒකෙන් ඇති වැඩක් නැහැ. නැහි තේන සුද්ධෙන් කුසලාවදන් තිනුව නැත්තෝ ඒකට ඒක ඒකෙන් සුද්ධියක් ඒක සම්පූර්ණයි කියලා කියන්නේ නැහැ. ඔන්න ඒ කතාන්තරය. එතකොට ඒ බුදුරජාන් වහන්සේ අර බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි 62ක්ම ප්‍රතික්ෂේප කරේ. යම් තාත් අතීතේ යම් තාත් අනාගතයේ තියෙන දෘෂ්ටි ඔක්කොම මේ දේශනාව තුළින් නිෂ්ප්‍රභා වෙනවා කියලා පුදුම විදිය උපමාවකින් බුදුරජාන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය අවසාන කළා. ඒ උපමාවත් මේ අවස්ථාවේ මේ පින්නතුන්ගේ හිතට නගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී බුදුරජාන් වහන්සේ මේකට බ්‍රහ්මජාල කියලා කියුත්තේ මොකද කියන එක දක්වනවා. බ්‍රහ්මජාල කියන්නේ බඹ ජල. එතකොට මේ බඹ ජලයේ කතාව බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මෙහෙමයි. මහණෙනි, යම් කිසි දක්ෂ මසුන් මරන්නෙක් හෝ මසුන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ඉතාමත්ම සියුම් ලෙස වියන ලද දැලක්, සියුම් දැල්ලක් ඇති සියුම් දැලක් කුඩා දිය විලක දිය පොකුණකට දානවා. සතුන් ඉන්න මාළුවන් ඉන්න පොකුණකට දානවා. පොකුණක් වහනවා ඒ දැලෙන්. ඒ සියුම් දැලෙන් මාළුවන් ඉන්න විල වැහුවට පස්සේ ඒ මාසුන් මරන්න හරි ආකාර දන්නවා. මේකේ ඉන්න තාක් මාළුවෝ මේන් උඩට එන්න උඩට නැගෙන වාරයක් පාසා අර දැලේ බැඳෙන බව. දැල්ලැසෙන් උඩට එන්න බෑ ඒ අයට. දැල්ලැසේ රැඳෙනවා. ඕනෑම දෘෂ්ටියක් මේ දැලට අහු වෙනවා කියලා කියන්නේ ඒකයි. එතකොට මොකද්ද මේ දැල්ලැස? දැල්ලැස තමයි යන්න ස්පර්ශය කියන එක. ඒක නිසා තමයි මේ සූත්‍රයේ හැම දෘෂ්ටියක්ම නිෂ්ප්‍රභා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අර 62ක්ම දෘෂ්ටි කරන්නේ, දෘෂ්ටි නිෂ්ප්‍රභා කරන්නේ. තදපි පස්සපච්චය. ඒකත් ස්පර්ශය නිසායි, ඒකත් ස්පර්ශය නිසායි. ඔන්නේ කතාවම තමයි මෙතෙන්දිත් අපට අර විද්‍යාඥයින් පිළිබඳ ප්‍රශ්නේ දෙක් කියන්නේ. ඒ අය කම තවදක තේරුම් ගන්න ඕන මේ තමන් නිරීක්ෂණය කරන දෙයින් වෙන්ව මේක දකින්න බැරි බව. ඒකත් ඒක අර නාම රූපයමයි ඒ අය දකින්නේ. ඒ අය හිතන්නේ මේ එතන තියෙන දෙයක් දකින්නවා කියලා. ඒක නිසා තමයි අර කියන්නේ මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනය තියෙන බව තියෙනවාද කියලා බැලීම තුලින් අපි ඒක කැළඹෙනවා නම් අපි කොහොමද මේකේ තත්ත්වය දැනගන්නේ කියලා. අන්න හිත යෙදීම් ප්‍රමාණින් මානසිකාරය තුලිනු මේව හටගන්නේ. ඊළාට ස්පර්ශයේ තුලිනු පැන නගින්නේ. එතකොට මේ පැන නගින තැන තමයි අන්න බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය මතු කරලා දුන්නේ. අර කියාපු දෘෂ්ටි හැම එකක්ම ඒක සල ආයතනයන්ගේ ආයතන හයෙන් පුස්ස පටිසංවේදෙන් ඒ සල ආයතනයන්ගෙන් මේ පුස්ස කියලා කියව පුස්ස අදහස නෙවෙයි. ස්පර්ශ කරමින් ඒවා ඒ තුලින් වේදනාව ඇති කරගන්නවා. ඒ තුලින් සංඥාවල් තණ්හාවල් ඇති කරගෙන නැවත භවය කරකැවෙනවා කියලා ඒ දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනවා. මේ සලායතනයන්ගෙන් ස්පර්ශ කිරීමෙන් තොරව ඒ ඇයට දැනගන්න බෑ. ඒ සත්‍ය තත්ත්වය නෙවෙයි ඒ ඇයි දකින්නේ කියන එකයි බ්‍රහ්මජාල සූත්‍රයෙන් දක්වන්නේ. එතකොට එහෙනම් මොකද්ද සත්‍යය? බුදුරජාණන් වහන්සේ සොයාගත්තු සත්‍යය මොකද්ද? ඒකම තමයි අර අපි කලින් කිව්වේ අනාත්ම දෘෂ්ටියේ අවසාන කෙළවර ශුන්්‍යතාවයි. ශුන්්‍යතාවයි සත්‍යය. එතකොට මේ අස්මි කියලා ඒ අටවාගත්තු කුණේන් මනින දේවල් තුලයි ලෝකය හිර වෙලෙන්නේ. ඒවත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ දුන්නා. අස්මි කියන කුණේ ඉදිල්ලු තැන කිසිවක් නැහැ. ඒ ටික ප්‍රකාශ කරේ සස්සතෝ විය කායති පස්සතෝ නති කිංචනං. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ උදාන ගාථාවක ලෝකයේ සාස්වත හැටියට සදාකාලික වගේ පේනවා. සස්සතෝ විය කායති පස්සතෝ නැති කිංචනං. බලන කෙනාට කිසිවක් නැත්. මේක සදාකාලික වගේ පේන්නේ. ඒකම තවත් අවස්ථාවල දක්වන ඥානතෝ පස්සතෝ නැති කිංචනං. ඥානීය දර්ශනය හරියට ඇති කෙනාට කොතනක් මොකක්වත් නැහැ ලෝකේ. ඒකත් ප්‍රත්‍යක්ෂයක් වෙන අවස්ථාවක් තිබෙනවා. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ ලෝකේ නිරෝධයක් මෙතන තියෙනවා කියලා. එතකොට ලෝකයේ සමුදය තණ්හාව නිසා තණ්හා පෝනෝ භවිකා කියලා කියන ඒ භවය සකස් වෙන්නේ තණ්හාවෙන්. බුදුරජාන් වහන්සේ කෙනෙකු උත්සාහකාරී ප්‍රකාශ කළා තිබෙනවා අර අවිද්‍යා නීවරණය තුලින් මේවායේ අනිත්‍යතාව වහනවා. තණ්හා ලාටුව තුලින් අලවනවා ඒ අන්ධකාරය තුල. ඒකම තමයි ඒ වර්තමානයේ අර එකක් තියෙනවා කියලා හිතාගන්න මේ තිති කියලා හිතාගන්නේ. එතකොට ඒ අවිද්‍යාව අවිද්‍යා අන්ධකාරය තුල තෘෂ්ණා කියලා කියන ඒ තණ්හා වේගයෙන් සත්‍යය ඒ තණ්හා ලාටුව කියලා දක්වනවා. තණ්හා ලාටුවෙන් අලවලයි මේ භවයක් හදාගන්නේ. ඒ හදාගත්තු ලෝකය තමයි මේ ඒක තුලයි ලෝකයා මේ සංසාරයේ දිගට දිගට යන්නේ. එතකොට මේ සසනින් මිදීමට බුදුරජාණන් වහන්සේ අන්න යථා තත්ත්වය පෙන්වුම් කරනවා. යථාබෝධය මොකක්ද? ඥානතෝපසතෝ නත්ති කිංචන. අර අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා කියආපු ඒ නිවනටම නම් මේවා නිමිති නැති වෙන, ආසාවන් නැති වෙන, ආත්ම මමය මාගේ කියලා ඒ ස්ථාවරයක් නැති වෙන තැනක් තියෙනවා. ඒක තමයි ওই භව නිරෝධය කියලා කියන්නේ. මෙලොවම අත්දකින්න. ඒකට මිනිස්සයා බලාපොරොත්තු වෙන, සත්‍යයා බලාපොරොත්තු වෙන විමුක්තිය නම්. විමුක්තිය නම් ওই දෘෂ්ටි කියලා කියන්නේ ඉසර දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා. දැන් අර ඤාස්තික විද්‍යාඥයින් අර ප්‍රකාශ කළේ අවස්ථාවක ඒ ඤාස්තික විද්‍යාවේ කියනවා මේ කාලකන්ණි ඒ ප්‍රකට මෑත යුගයේ හිටපු ඤාස්තික විද්‍යාවේ කාලකන්ණි ක්වොන්ටම් පින්මෙන් මිදෙන්න බැරි බව අපි දන්නේ නැත්නම් කලින් ගණගෙන හිටියා නම් මේකට අත ගහන්නෙත් නැත මේ කියාපු ක්වොන්ටම් න්‍යාය. එහෙමත් ප්‍රකාශ කරන බැරි තැන. අන්නේ කාලකන්ණි කියලා කිව්වේ මොකද? මේ කියන නිරීක්ෂණ තුල කෙරෙන්නේ අන්තිමට සතර වැඩෙන එක මිසක් යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නැහැ. යථා තත්ත්වය අන්න බුදුරජාණන් වහන්සේ දක්වනවා අර ශූන්‍යතාව අන්තිමට එන්නේ. මොකද මේ ලෝකයක් මේ හැම සත්වයකම ලෝකයක් හදා ගන්නවා තමන්ගේ සලායතනය තුලින්. අපේ ලෝකේ නෙමෙයි අර බල්ලගේ ලෝකය, අනිත් සතුන්ගේ ලෝකය. එතකොට මේ සලායතනය තුලින් හදා ගන්න ලෝකයක් තුලයි මේ ඒ ලෝකයේම තමයි දුක හැටියට බුදුරජාණන් වහන්සේ දැක්ුවේ. මොකද ඒක තෘප්තියක් නැහැ. ඊළඟට අර ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ දුක් තියෙනවා. එතකොට ඒක මිදින්න බලාපොරොත්තු වෙනවා නම් යන්න වෙන්නේ අන්න අර අනිත්‍යතාවයෙන් පටන්ගෙන. අනිත්‍යතාවයෙන් පටන්ගෙන යමක් අනිත්‍ය නම් ඒ දුක බව තේරෙනවා. ඒක ප්‍රතිසංස්කරණයක මේ සකස් කිරීම හැම එකක්ම අනිත්‍යවත සංඛාර උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගූප සමෝසුකෝ. මේ මරණ ගෙදලවල කොතෙකුත් අහන මේ අහන්න ලැබෙන මේ දෙයක් මේ පින්නතුන් අසුබ දෙයක් හැටියට හිතන්න පුළුවන්. ඒක තුළ මුළු මහත් සත්‍යෙම තියෙනවා. අනිච්ඡාවත සංඛාරා ඒකාන්තයෙන් සංස්කාර අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ උපදින්න නැති නැසෙන්නමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගූප සමෝසුකෝ. ඒ සංස්කාරයන් සංසිඳ වීමයි සපත. එතකොට ඒක නිසා තමයි මේ පින්තුන් අහලා තිබෙනවා ඔය නිවනට හඳුන්වන්නේ සබ්බ සංඛාර සමත කියලා. සබ්බ සංඛාර සමත සියලු සංස්කාර සංසිඳ වීම. සංස්කාර සංසිඳනකොට සංඝතයක් ගොඩනගෙන්නේ නැහැ. සංඝතයක් ගොඩනගෙන්නේ නැති වෙනකොට අර උපදි කියලා කියන අල්ලගෙන ඉන්න මේ පංච පාදානස්කන්ධයක් ගොඩනගෙන්නේ නැහැ. ඒ తත්වය මේ ජීවිතේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒකට තමයි නිවනට අනුපාදා පරිනිබ්බාණං කියලා කියන්නේ. මේ ඔක්කොම අතහැරි අවස්ථාවේ සිතේ විමුක්ත tattvaya වෙන අමුතු දෙයක් නෙවෙයි, අල්ලගන්න දෙයක් නෙවෙයි. ඒ සිත මේ ග්‍රහණය, උපාදානය මේක තුල ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම තියෙනවනම් ඒවට වග කියනවනම් එතකොට මේක අතහැරිය අවස්ථාවේ ඒ වේ විමුක්තය තමයි විමුක්ති සුවය. ඒක තුල තියෙන අවබෝධයයි අන්න අර ඥානතෝ පස්සතෝ නත්ති කිංචනං කියලා කිව්වේ. දකින්න කෙනාට ඇත්ත වශයෙන් මෙතන දෙයක් නැහැ. ඒ ඥාන දර්ශනයේ ඉහළම මට්ටමට තියුණුනාට පස්සේ අර තණ්හාවෙන් කෙරෙන මේ තණ්හාවෙන් කෙරෙන භවයක් මවාදීම ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ තණ්හාව මැහුම්කාරියකට උපකාර උපමා කරලා. දැන් මැහුමක් මැසිමක මැස්මක් වැටෙන හැටි හිතලා බලන්න. ඉඳිකටුව යන වාරියක් පාසා යටින් නූලක් ගිහිල්ලා ගැටයක් දානවා. ඔක තමයි තණ්හාපච්චය උපාදාන. තණ්හාව නිසා උපාදානය, ඒ අල්ලා ගැනීම නිසා භවයක් ගෙතෙනවා. ඉතින් ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වනවා වටිනා ගාථාවක්. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති සංග්‍රෝමි මහා පුරිසෝති සෝද සිබ්මනි මච්චගා. මහපුදුම ගාථා බුදුරජාණන් වහන්සේ දක්වනවා. යම් කෙනෙක් කොන් දෙක හරියට තේරුම් අරගෙන යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. මන්තා කියලා කියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් මැද නොවැළෙයිද සංග්‍රෝමි මහා පුරුෂෝති. ඒ පුද්ගලයාට මම කියනවා මහා පුරුෂයෙක් කියලා. සෝද සිබ්බනි මච්චගා. ඒ පුරුෂයා අර මැහුම් කාර්යයෙන් මිදුණා. මැහුම් කාර්ය පන්නලා ගියා. මැහුම් කාර්යයට යහුන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකයේ අහංකාරියට අහු වෙන හැටි දක්වනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. මොකද්ද මේ කොන් දෙක? මොකද්ද මේද? එක කොනක් ස්පර්ශය. දෙවෙනි කොන ස්පර්ශයේ පස්ස සමුදය කියලා කියන ස්පර්ශය හට ගැනීම. එක කොනක් ස්පර්ශයයි අනිත් කොන ස්පර්ශය හට ගැනීම. මැදින් තියෙන්නේ ස්පර්ශ නිරෝධය. එතකොට මේ මහංකාරී කරන්නේ මොකද්ද? සංහා ලාටුවෙන් අලවනවා. මැද තියෙන නිරෝධය නොතකා හැරලා පස්සයක් ස්පර්ශයක් පාසාම නිරෝධයක් තිබෙනවා. නමුත් තණ්හාව නිසා නිරෝධය අමතක කළා. ඒ ස්පර්ශ ටික එකතු කරලා තමයි අපි දෙයක් හදාගන්නේ. ඉතින් ඒක අර විදර්ශකයා, ඒක අර මනසිකාර්ය සියුම් කිරීම තුලින් පුස්ස පුස්ස වයන් පස්සන් එවං තත් විරජ්‍යති කියලා පාඨයක් තිබෙනවා. පුස්ස පුස්ස වයන් පස්සන් ස්පර්ශයක් පාසා ඒ ස්පර්ශය ගෙවි යාම දකිමින් ඒ විදිහට විරාගය ඇති කර ගන්නවා, නොයල්ම ඇති කර ගන්නවා. එතකොට ඒ Nirodha නොදකින තාක් සංහාවෙන් අරව ලාටුවෙන් අලවලා ඔන්න භවයක්ම ගොතා ගන්නවා. ඕකයි භව මැස්ම. එතකොට අර කියාපු මහා පුරුෂයා මොකද්ද කරන්නේ? Nirodha දකිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ රූප ලෝකවල ඉන්න සත්වෙනුත් අරූප ලෝකවල ඉන්න සත්වෙනුත් Nirodha නොදැනීම නිසායි නැවත නැවත භවයට එන්නේ. පුනර්භවය කියලා කියන්නේ දැන් මේ පිනතුන් අහලත් ඇති සමහර විට සංහාව හඳුන්වලා තියෙනවා. තණ්හා පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කරනවා. භවයෙන් භවය ගැටලානවා Nirodha මත කරලා තණ්හාව තුලින්. අර කියාපු ස්පර්ශය, ස්පර්ශය සමුදය නැවත ස්පර්ශයක් මතු කර ගන්නවා මිසක් ඒ ස්පර්ශය Nirodha නොතකා හරිනවා. ඔන්න ඒ විදිහටයි. එතකොට බුදුරජාන් වහන්සේ කරන්නේ අර ලෝකයාට අමතක වෙලා තිබුණ Nirodha මතු කරලා. ඒකමයි නිවනට Nirodha කියලා කියන්නේ. අන්න අර සලායතන Nirodhaෙන් කියලා වර වෙන ඒ උතුම් තත්ත්වයයි බුදුරජාන් වහන්සේ මතු කරලා දුන්නේ. ඒක එදාට පමණක් නෙවෙයි, එදා ශ්‍රමණ බ්‍රාහ්මණීට පමණක් නෙවෙයි, අද ඉන්න මේ දාර්ශනිකයින්ට විද්‍යාඥයින්ට පවා යමක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අන්න ඒ කාරණය මේ පින්තුන් වලින් කල්පනා කර ගන්න ඕන. අනිත්‍ය සංඥාව මොකද? මෙන්න මේ අපි භාවනා ආදියට අපි මේ මෙච්චර දේශනා කළත් සමහරුන්ගේ හිත යන්නේ යන්න අර නවීන නවතම දර්ශනයයි කියලා ගන්න ওই විද්‍යානුකූල භෞතික දර්ශනයයි. ඒකත් දර්ශනයක් කරගෙන ඒක තුල අතරමං වෙච්ච අය මේ සාමාන්‍ය පුද්ගලයින් ඉන්නේ ඥාස්තික විද්‍යාඥයින් මෙතනට ඒ අය අතර ඉන්න බව පෙන්눔 කරන්න අය ওই වචන ටික කිව්වේ මේ නවීනතම සංකල්ප අනුව, නවීනතම සොයා ගැනීම අනුව. එතකොට අන්න අපි නැවතත් එන්නේ ආපහු අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙක්ඛා මනෝමයා කියන ධම්මපද ඒ පාඩේ තමයි. අද දවසේ මේ පින්නතුන් විදර්ශනාවට උපකාර වෙන අර කලින් සඳහන් කළ ආකාරයට මුළු මහත් කෙලෙස් සමූහයම විනාශ කරන්න පුළුවන් ඒ ප්‍රබල අනිත්‍ය සංඥාවට අදාළ යම් කිසි අංශු මාත්‍රයක් නමුත් අද මේ දේශනාව තුළින් මේ පින්නතුන් එකතු කරගන්න ඇතේ කියලා හිතනවා. ඉතින් මේ පින්නතුන් අද දවසේ මේ වැඩ පිරෝසීලියත් කළ භාවනාවත් මේ අසු ධර්ම දේශනාවත් උපකාර කරගෙන මේ සංසාර අර කියාපු ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගැන දෙන මේ භවයෙන් මේ මුළු මහත් භවයෙන්ම මේ බඹයක් තුල පිහිටා තිබෙන මේ ලෝකයෙන් මිදෙන්න සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලපති වේදීන් ඒ උතුම් නිර්වාණ සත්‍ය ලබා ගැනීමට ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීච්චේ සිට අකනිටා දක්වා යම් තාක් මේ වගේ ධර්ම දේශනාවක ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුළින් බලාපොරොත්තු වෙන උතුම් ඒ උතුම් ආර්ථයන් සාක්ෂාත් කරගනිත්වා අවීචියේ සිට අකනිටා දක්වා හැම දිනෙකම මේ ඒ කුසල ශක්තිය තුළින් උතුම් අමා මහ නිවන ලබත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. එතකොට මේ ගාථා කියන්න. එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසත්තා ගුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ගුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේතනං සාසත්තාදි භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභා ශෝකප්පත්තාදි නිශෝකා හුන්තු සබ්බේති පාණිනෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභා ශෝකප්පත්තාදි නිශෝකා හුන්තු සබ්බේති පාණිනෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි අත්තාදින සෝකා හුන්තු සබ්බේති පානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන් පත්තිය සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීනච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමුජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.